ගරු නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමැත්තුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමියනි, අද උදේ පටන් 52කට සංශෝධන වලට අදාළව මේ සභාවේ සාකච්ඡා වුණා. ඒ අනුව විශේෂයෙන්ම 1958 අංක 29 දරණ සත්ව පනත, එවාගේම 1974 අංක 2 දරණ ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩල පනතට අදාළව සංශෝධන තමයි අද සාකච්ඡා කෙරුණේ, සාකච්ඡා වෙන්නේ. මෙතනදී මතක කරන්න ඕනකම තිබෙනවා, සත්ව පනතට අදාළව ගත්තහම අද සාකච්ඡාවට ගත්තේ 1958 අංක 29 දරණ සත්ව පනත. මේකට සංශෝධන සිද්ධ වෙලා තිබෙනවා. සංශෝධන ප්‍රධාන වශයෙන් 4ක් සිද්ධ වෙලා තියෙනවා. 5 වෙනි සංශෝධනය තමයි අද දවසේ මේ ඉදිරිපත් වෙන්නේ. මේක යටතේ පෙරහැරට බාධා කරනවා, පෙරහැරට බාධා වෙයි, අනිකුත් සංස්කෘතික කටයුතු වලට බාධා වෙයි, ඒ ආදී වශයෙන් සාකච්ඡාවකුත් මේ සභාව තුල ගියා. ඒ නිසා මේ අද මේ ගේන සංශෝධනය තුල එහෙම කිසිම දෙයක් නැහැ. ඒ නිසා සත්ව සුභසාධන 50 කිටුම්පතක් ඉදිරිපත් වෙලා තිබෙනවා. ඊට අදාළ කාරණේ එක වෙනම කාරණයක්. විශේෂයෙන්ම 1907 සම්පාදිත සත්ව හිංසා වැළැක්වීමේ ආඥා පනත තමයි දැනට සත්තුන්ගේ ආරක්ෂා වෙනුවෙන් තිබෙන ආඥා පනත. මේක සංශෝධනය වෙලා නැහැ මේ වෙනකන් අවුරුදු 119ක් පුරාවට. ඒ අනුව සත්ව සුභසාධනය ඉෂ්ට කිරීමටත්, සතුන්ගේ ආරක්ෂාවම් ඉෂ්ට කිරීමටත් අදාළව නීති රෙගුලාසි ගොඩනගින්න ඕන කියන සාකච්ඡාවක් රට තුල ලොකුවටම පැන නැගිලා තියෙනවා. ඊට අදාළ කටයුතු මේනකොට අපි කරගෙන එනවා. ඉතින් ඒක නිසා ඒකට අදාළ යෝජනාවලියක් ඇවිල්ලා තිබෙනවා. ඒ යෝජනාවට යම් යම් සංශෝධනත් ඇවිල්ලා තියෙනවා. එතකොට ඊට අදාළ සාකච්ඡාවන් ඉල්ලා තියෙනවා. අපේ ලාල්කාන්ත ඇමතුමාගේ මැදිහත්වීමේ යටතේ සාකච්ඡා වලට අවස්ථාවනුත් ලබා දීලා තිබෙනවා. ඉදිරියේදී ඒ සත්තුන්ගේ සුභසාධන කටයුතු සහ සත්තුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහටත්, ඒ වගේම තමයි සත්තු පාවිච්චි කරලා අපේ රටේ සිදු කරන ආගමික කටයුතු සහ සංස්කෘතික කටයුතු සහ කෘෂිකාර්මික කටයුතු ඒවටත් බාධාවක් නොවන විදිහට, සත්තුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිහට මේ ඉදිරියට ඒ නීති රෙගුලාසි ගේන්න උවමනාව තියෙනවා. ඒක ඉදිරියට සිද්ධ වෙනවා. ඒ නිසා කිසි කෙනෙක් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේක තුල සංස්කෘතික වශයෙන් සිදු කරන කිසිම කටයුත්තකට බාධාවක් පැමිණවීමට කිසිම අදහසකුත් නැහැ. එම සිද්ධ වෙන්න ඉඩ තියන්නෙත් නැහැ කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා. විශේෂයෙන්ම 58 අංක 29 දරණ මේ පනත තුලින්, මේ රෙගුලාසි තුලින් ඇත්තටම සතුන් ප්‍රවාහනය කිරීම සහ සතුන් වගා බිම්වලට අනවසරයෙන් ඇතුල් වීමට අදාළව තමයි මේකේ නීති සම්පාදනය කරලා තිබෙන්නේ. එතනදී සතා කියන තනදී මී හරකා සහ එළ හරකා කියන සත්තු දෙන්නට තමයි, සතාට තමයි මේක සීමා වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි එළුවා, ඌරා, බැටළුවා, කුකුළා මේ කියන සත්තු අනවසරයෙන් ඇතුල් වීම, ඒක නීතියට අනුව ගත්තොත් එහෙම ඒකේ ගැටලුකාරී තත්වයක් තිබෙනවා. ඒකට අදාළ බාධාවන් පමුණුවලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්වයන් එක තමයි ඇත්තටම මේකට සංශෝධනයක් එන්නේ. තවත් එළුවා සහ සූකරයා සහ බැටළුවා කියන සත්තු තුන්දෙනා මෙන්න මේ ප්‍රවාහන කිරීමේ කටයුත්තට අදාළව මේ සත්තු තුන්දෙනා මේකට අතුලත් කරලා තිබෙනවා. ඊට අදාළ සාකරණු සාකච්ඡා කරන ඇත්තරම මෙතනදී ඊට හේතු මොනවද කියන කාරණාත් පැනන ගුණා. ඒ සඳහා කිසිම කෙනෙකුගේ මෙතන විරෝධයක් මොකක්වත් ආවේ නැහැ. හැමෝගෙම එකඟතාවයක් තමයි මෙතෙන්ද පැන නැගුණේ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳව මම ලොකු විස්තරයක් මෙතන කතා කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම මෙතනදී මතක් කරන්න ඕනකම තියෙනවා, මේ සූකර කර්මාන්තේ වගේ කර්මාන්තවල එදිලා ඉන්න ගොවි ප්‍රජාව මේකේ කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ දන්නවා අප්‍රිකානු සූකර උණ අපේ රටේ සූක්‍රයන්ට බෝ වෙලා අපේ සූක්‍ර කර්මාන්තේ 90%කට වැඩියෙන් සම්පූර්ණයෙන්ම කඩාවැටලා ගියා. මේ මේ ලෙඩේ අන්තිමට කැලේ ඉන්න සූක්‍රින්ටත් බෝ වුණා. කැලේ පුරාවට සූක්‍රයෝ මැරි මැරි වැටෙන්න පටන් ගත්තා. මේක ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් ඔන්න ඔය තත්ත්වය ඇතුලේ මේ ලෙඩ බෝ වීම ව්‍යාප්ත වීමට බලපාපු ප්‍රධානම කාරණයක් තමයි මේ සත්තු ප්‍රවාහනයේදී ඊට අදාළ නිදහසේ අරගෙන යන්න පුළුවන්කම තිබුණා. අන්න ඒ තත්ත්වය තුළ තමයි මේ පිළිබඳව ඇත්තටම ජනාධිපති කාර්යසාධක බලකායකුත් එක්ක පත් කරලා ඒ වගේම ආහාර සුරක්ෂිතා කමිටුව මේ සෑමතැනකමදී සාකච්ඡා කරලා ඒ සංගම් එක්ක සාකච්ඡා කරලා තමයි මේ තීරණ වලට එළඹෙන්නේ. ඉතින් ඒ තත්ත්වයේ උඩ මේකෙදි මේ ප්‍රවාහණය කිරීමේ කටයුත්තදී මොනවා හරි මේකේ බාධාවම් තියෙනවා නම් අපිට රෙගුලාසි වලදී ඒක වෙනස් කරගන්න පුළුවන්, ඒක ඇතුල් කරගන්න පුළුවන්. කොහොම නමුත් මේ සත්තු ප්‍රවාහණය කිරීමේදී පසු වෛද්‍යලයා මූලික වෙච්ච සෞඛ්‍ය සහතිකයක් ලබා ගැනීම වුවමනාව තිබෙනවා. ඒ අනුව ලෙඩ සත්තු ප්‍රවාහණය කරන්න ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණේ තමයි මේක ඇත්තටම ප්‍රධාන වශයෙන්ම සැලකිල්ලට අරගෙන තිබෙන්නේ. ඊළඟට මේ සත්තුන්ට බෝ වෙන ලෙඩ සමහර විට මිනිස්සුන්ට බෝ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ඕස්ට්‍රේලියාවෙන් හරක් ගෙනාවා. ඒ හරකුන්ගේ තිබුණා බෝවින් වෛරල් ඩයරියා කියන ලෙඩේ. මේක හොයාගත්තා. එතකොට ඒ ලෙඩෙත් එක්ක සත්තුන්ට බෝ වුණා. ඒ සත්තු විශාල ප්‍රමාණයක් මරුණා. පැසියෝලා හෙපටිකා කියන රෝගය තියෙනවයි කියලා සැක කෙරුවා. විශේෂම බදුල්ල පැත්තට ගිහපු හරක් විශේෂම මේකේ පරීක්ෂා කරා. එතකොට ඒ ලෙඩේ ඇත්තටම අහුුනේ නැහැ. එතකොට ඒ ලෙඩේ තිබුණා නම් ක්ෂීරපායි සත්තු සියල්ලටම ඒක බෝ වෙනවා. ඒ වුණා ඒක මිනිස්සුන්ට බෝ වෙනවා. එවැනි තත්ත්වයක් ඇතුලේ මේ සත්තු ප්‍රවාහනයේදී නියාමනයක් කරේ නැත්තම් බරපතල තත්ත්වයන් වලට මුහුණ දෙන්න අපට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය තත්ත්වයන් ඇතුලේ තමයි මේ තීරණේ අරගෙන තියෙන්නේ. ඒ නිසා අපි මේ කර්මාන්තයේ දෙන ගොවි ප්‍රජාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔබේ කර්මාන්ත ආරක්ෂා කරගන්න නම් මේ කියන පොදු නීති රෙගුලාසිත් එක්ක අපි ඉස්සරහට යන්න ඕනකම තිබෙනවා. ඒකෙදි ඔබ මූණ දෙන විශේෂ ගැටලු තියෙනවා නම් ඒව අපට සාකච්ඡා කරලා මීට අදාළ රෙගුලාසි පැන නැගීමේදී ඒ තුල අපට ඒව බේරගන්න පුළුවන් කියන පණිවිඩය අපි මේ ගොවි ප්‍රජාවට මේ වෙලාවේ පණිවිඩයක් විදිහට ලබා දෙන්න කැමැතියි. එහෙමනම් මේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මම ඒ අදහස් ඉදිරිපත් කරන අතරේ අද මේ සභාවේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණා. අද මේ පනත් ගැන කතා කරන අතරේ විශේෂයෙන්ම වීවලට අදාළ කාරණේ එතෙන් යන පෙරාතුව මම මතක් කරන්න ඕනකම තියෙනවා. මේ සත්ව සමීක්ෂණයේ පිළිබඳව මෙතන සාකච්ඡාවක් ආවා. එතනදී ඒ මන්ත්‍රීතුමා කිව්වා කෝටි 7ක වියදමක් මේකට ගියයි කියලා. ඒක සම්පූර්ණයෙන් සාබද්ධ ප්‍රකාශයක්. මේ පාර්ලිමේන්තුවටම මේකේ තොරතුරු ඔක්කොම සියල්ලම අපි ඉදිරිපත් කෙරුවා. ඒ සත්ව සමීක්ෂණයට සම්පූර්ණ වියදම් ගියේ මං රවුම් ගන්න කියන්නේ රවුම් ඉලක්කම 127යි. 127ක් වියදම් කරලා තමයි මුළු රටක්ම සම්බන්ධ කරගත්තු ග්‍රාමීණදාදි වසම් 6ක් කරනකොට දූපතේ හැර අනිකුත් සියලුම ග්‍රාමීණදාදි වසම් වල මේ සමීක්ෂණ කටයුත්ත සිද්ධ කළා 127ක වියදමකින්. ඇත්තටම ඒ ඔය කිය කතා කරන කට්ටිය මේක කරා නම් සමහර විට ඕක 127 නෙමෙයි කෝටි 27ක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා හැම ගෙදරකම පත්‍රිකාවක් මුද්‍රණය කරලා මේ පත්‍රිකා යාපනය ඇතුළේ හැම තැනටම මේ ප්‍රවාහනය කරලා ඊට පස්සේ රජයේ නිලධාරීන් සියලු දෙනාම ප්‍රජාව ඔක්කොම සම්බන්ධ කරගත්තු මහ දැවැන්ත ක්‍රියාවලියක් ඒක. ඒක 127කින් තමයි වැඩි කරේ. ඊළඟට මම මතක් කරන්න ඕනකම තියෙන විශේෂයෙන්ම මේ වීමිල සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමත් මතු කෙරුවා. ඒ වගේම තවත් මන්ත්‍රීව මතු කෙරුවා. මේ විවාදේ පටන් ගත්ත මන්ත්‍රීතුමත් මේ පටන් ගත්තෙම වීමිල සම්බන්ධයෙන්. මම මෙතන මතක් කරන්න ඕනකම තියෙනවා විපක්ෂ නායකතුමාට මුලින්ම කියන්න ඕනකම තිබෙනවා ඔබතුමා ඔය පුටුවේ ඉඳන්ම ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ දුන්නේ මෙතන ඉඳන් මමමයි. ඔබතුමා මතු කෙරුවා පෝර තහනම් කරපු කාලේ රටේ වී නිෂ්පාදනය 135කින් අඩු වුණා කියලා. ඒ කියන්නේ වී කිලෝ 1000ක් ගත්තනම් කලින් ගොවියා වී කිලෝ 650ට අඩු වුණා කියන කාරණේ තමයි කිව්වේ. ඒක ඇත්ත. අඩු වුණා 135කින් ඊට වඩා අඩු වුණා. එහෙමනම් ඒක එකක්. ඊළඟට ওই කාල පරාසෙ තුල පෝර මිටිය රුපියල් 40000ට 50000ට ගියා. අනිකුත් කෘෂි රසායන ඒවා හොයාගන්න බැරුව ගිය අතුරුදහන් වුණා. අනිකුත් දාස්තු ඔක්කොම වැඩි වුණා. අස්සන්න අඩු වුණා. මිල වැඩි වුණා. එවනම් මෙන්න මේ තත්ත්වය තුළ නිෂ්පාදන පිළිවෙල ගණන් බැලීමේදී රුපියල් 150කට වැඩි පිළිවයක් වීවලට එදා ගියා. ඔන්න ඕක තමයි අපි කියන්නේ 154ක් කියලා කියන්නේ. අපි කොතනකවත් කියලා නැහැ රුපියල් 154ක මිලක් වීවලට දෙන්න කියලා. අපි අතරේම සාකච්ඡාවක් වුණා අපේ ලාල්කාන්ත අමුතුමාගේ මූලිකත්වයෙන් තමයි ඒ කටයුත්ත සිද්ධ වුණේ. වීවල නිෂ්පාදන වියදම 150 පැන්නට එහෙමනම් මේක තවත් මිල වැඩි කරලා වීවලට මිලක් ඉල්ලන්න අපි දා තීන්දුවක් ගත්තේ නැහැ. මොකද එහෙම වුණොත් එහෙම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා පාරිභෝගික ජනතාවට. ඔන්න ඔය තත්ත්වය තුළ එදා අපි අරගල කරේ මෙන්න මේ නිෂ්පාදන වියදම අඩු කර ගැනීම සඳහා අරගලයක් කළා මිස මේ නිෂ්පාදන වියදමට 130ක් එකතු කරලා වීවලට මිලක් අපි ඉල්ලුවේ නැහැ. දැන් බලන්න යන හැම තැනකම තියෙන්නේ නිෂ්පාදන වියදම 154යි කියන එක. ඔය වාක්‍ය විතරයි තියෙන්නේ. එහෙමනම් ඒ පැහැදිලි කිරීම එක කරන්න ඕනකම තිබෙනවා. ඊළඟට විශේෂයෙන්ම වීවල මිල සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් ආයතන 6ක් සම්බන්ධ වෙලා අපේ අමාත්‍යාංශයට අදාළ දෙපාර්තමේන්තු සහ ආයතන 6ක් සම්බන්ධ වෙලා නිෂ්පාදන වියදම ගණන් බලලා තියෙනවා.
ගරු නියෝජ්‍යතුමා කාලය නම් අවසන්.
තව විනාඩියක් දෙන්න මට සභාවතුමිනි. රතු නාඩු වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 76යි. සුදු නාඩු වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 87යි. සම්බ වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 97යි. කීරි සම්බ වී කිලෝ එක නිෂ්පාදන වියදම රුපියල් 109යි. එහෙමනම් මෙන්න මේකත් එක්ක අස්වැන්න ගත්තොත් එම රතු නාඩු අක්කලයකින් මේක මැද ආගේ රන් තියෙනවා. අක්කලයකින් කිලෝ 2315යි. සුදු නාඩු 2016යි. සම්බා 1779යි. කීරි සම්බා 1589යි. ඒ අනුව ගොවියට රුපියල් 120ට 130ට 140ට මේ වීටික විකුණා ගැනීම ඉඩකඩ මේනකොට ලැබිලා තිබෙනවා. ඒ නිසා මතක තියාගන්න අස්සන්න වැඩි වෙලා තිබෙනවා. එමුණ ඔන්න ඔය පරිසරය ඇතුලේ අපි පිළිගන්නවා ගොවි ජනතාවට ඉන්ධන මිල වැඩිවීමත් එක්ක ට්‍රැක්ටර් ගාස්තු ගොයම් කපන භූතියා ගාස්තු වැඩි වුණා. ඒක යම් කිසි ගොවියට පීඩනයක් අත්පත් වුණා. පොහොර වලින් ගොවි ජනතාවට ලොකු සහනයක් ආණ්ඩුව ලබා දුන්නා. පොහොර සහනාධාරේ මේ නිෂ්පාදන වියදමට එකතු කරලා නැහැ. එමනම් පොහොර සහනාධාරේ නිෂ්පාදන වියදමට එකතු කෙරුවා නම් මේ නිෂ්පාදන වියදම මීටත් වඩා අඩු වෙනවා. මේක තමයි තත්ත්වයේ යථාර්ථය. එන්න ගොවි නායකයෝ අමාත්‍යාංශයට අවිල්ලා සාකච්ඡා කරයි. සාකච්ඡා විදිහට ඒ ගොවි නායකයෝ පිළිගත්ත කාරණයක් තමයි මම මෙතන මේ මතු කරන්නේ. ඉතින් ඔන්න ඔය තත්ත්වය තුළ අපි විශේෂයෙන්ම මේ වෙලාවේ අපි ගොවි ජනතාවටත් මතක් කරන්න කැමති මේ තත්ත්වයන් තේරුම් අරගෙන එන කාලපරාසය තුළ මේ ගැටලු ක්‍රමානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා අපි මැදිහත් වෙමින් ඉන්නවයි කියන පණිවිඩේ ලබා දෙමින් මාගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
සත්ව සංශෝධන පනත් කෙටුම්පත දෙවනිවර කියවීම සභාව එකඟද?
ආයි
කාර්ක සභා අවස්ථාව. සත්ව සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
අයි.
දෙවන වගන්තිය සභාව එකඟද?
අයි.
තුන්වන වගන්තිය සභාව එකඟද?
අයි.
ප්‍රඥාප්ති වගන්තිය සභාව එකඟද?
අයි.
නාමය සභාව එකඟද?
අයි.
පාර්ලිමේන්තුව යළි රැස්සේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත තුන්වැනි වර කියවිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම්පතේ සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයි.
සත්ව සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?
අයිෂ්.
කාරක සභා අවස්ථාව. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද?
අයිස්.
දෙවන වගන්තිය සභාව එකඟද?
අයිස්.
තුන්වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
හතරවන වගන්තිය සභාව එකඟද?
අයිස්.
පස්වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
හයවන වගන්තිය සභාව එකඟද?
අයිස්.
හත්වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
අටවන වගන්තිය සභාව එකඟද?
අයිස්.
නවවන වගන්තිය සභාව එකඟද?
අයිස්.
දහවන වගන්තිය සභාව එකඟද?
අයිස්.
එකොළොස්වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
දොළොස්වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
දහතුන්වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
දහතරවන වගන්තිය සභාව එකඟද?
අයිස්.
පාළොස්වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
17වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
17වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
18වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
19වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
20වන වගන්තිය සභාව එකඟද?
අයිස්.
ප්‍රඥාප්ති වගන්තිය සභාව එකඟද?
අයිස්.
නාමය සභාව එකඟද?
අයිස්.
පාර්ලිමේන්තුව යළි රැස්සේ පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වන වර කියවීමේදී යෝජනා කරමි. තවද පනත් කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
හායි.
ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි.